ඔබදන්නවා SBS සිංහල වැඩසටහනින් ලොව කොහේ සිටියත් විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ දක්ෂතා පෙන්නුම් කරන ඒ වගේම ජයග්‍රහණ අත්කරගන්නා ශ්‍රී ලාංකිකයන් වරින් වර අපි ඔබට අපේ වැඩසටහනින් හඳුන්වා දෙන බවට. ඉතින් ඒ ආකාරයටම අපි අදත් වෛද්‍ය විද්‍යාත්මකව ලෝකයේ ප්‍රථම වරට අපේ ශරීරයේ සෛලවර ප්‍රෝටීන් හා සම්බන්ධව අනාගතයේ පිළිකා ඇතුළු විවිධ රෝගයන් සඳහා වූ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි වූ යම්කිසි පර්යේෂණාත්මක හෙළිකිරීමක් සිදු කළ විද්‍යාඥයෙක් තමයි ඔබට හඳුන්වා දෙන්න මේ සූදානම් වන්නේ. ඔහු තමයි ජර්මනියේ හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නදිනාත් නිල්ලෙගොඩ. නදිනාත් ප්‍රමුඛව එම පර්යේෂණ කණ්ඩායම සිදු කළ මේ පර්යේෂණ වාර්තාව ලෝකයේ ප්‍රධාන පෙළේ පර්යේෂණ ප්‍රකාශනයක් වන නේචර් ප්‍රකාශනය සඳහාත් තෝරාගෙන තිබෙනවා. ඉතින් දැන් අපි සූදානම් වන්නේ මේ සුවිශේෂී පර්යේෂණය පිළිබඳව නදිනාත් සමගින් කතා බහ කරන්න. නදිනාත්, අපි ඔබව ආයුබෝවන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
ආයුබෝවන්.
මුලින්ම අපි කැමතියි ඔබගේ පසුබිම ගැන ටිකක් දැනගන්න. ඔබ ශ්‍රී ලංකාවේ කොයි පළාතෙන්ද, ඒ වගේම මොන වගේ අධ්‍යාපනයක්ද ඔබ ලැබුවේ, ඒ වගේ මේ වගේ පර්යේෂණ වලට යොමුණි කොහොමද කියන කාරණය ගැන.
මම මගේ ප්‍රාථමික අධ්‍යාපනය කරේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ. මම හැදුනේ වැඩුනේත් මහනුවර. ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා ඇමරිකාවට යන්න. මට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා මගේ බැචලර්ස් ඩිග්‍රී එකට. ඊට පස්සේ එතන ඉඳන් PhD එක දක්වා අධ්‍යාපනය ලබා ගැනීමට. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් නැචරල් සයන්සස් එකෙන් බයෝලොජි වගේ පැත්තක PhD එකක් ලැබුවට පස්සේ ඒක විතරක් මදි රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් හැටියට වැඩ කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා තව අවුරුදු 5-6ක් විතර PhD එකෙන් පස්සේ පෝස්ට් ඩොක්ටරේට් එකක් කරන්න. ඉතින් ඒ සඳහා තමයි මම තෝරාගත්තේ ජර්මනි වල තියෙන හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලය. මම පොඩි කාලේ ඉඳන් පර්යේෂණ කරන්න ටිකක් ආසාවක් තිබ්බ, එක එක දේවල් හොයන්න. ඉතින් ඒකත් එක්ක තමයි මං හිතන්නේ මේ පැත්තට යොමු වෙලා තිබ්බේ.
ඔනදිනත් දැන් ඔබ මේ පර්යේෂණය සිදු කරලා තිබෙන මේ සෛලවල තිබෙනව ප්‍රෝටීන් ඇග්‍රිගේට්ස් නම් ඒ ප්‍රෝටීන් පිළිබඳ වූ යම් කිසි හෙළිදරව්වක් ආශ්‍රයෙන්. ඉතින් මේ ප්‍රෝටීන් ඇග්‍රිගේට්ස් මේ ආකාරයට අපේ සෛලවලට බලපාන ආකාරය ගැන අපිට සරලව පැහැදිලි කළොත් කොහොමද ඔබට පැහැදිලි කරන්න පුළුවන්?
ඔව්, දැන් සරලව කිව්වොත් අපේ තියෙන සෛලයක් ගත්තොත් අපි හදන්න පුළුවන් ප්‍රෝටීන් 20,000කට වැඩි ප්‍රමාණයක් අපේ සෛලවල නිෂ්පාදනය වෙනවා. එතකොට දැන් ප්‍රෝටීනයක් නිෂ්පාදනය වෙනකොට ඒක ඉස්සලාම් චේන් එකක් නැත්නම් ඇටමාලයක් වගේ එළියට එන්නේ. ඊට පස්සේ ඒක යම්කිසි ක්‍රමයකට නැවිලා ත්‍රිමාණ ව්‍යුහයක් ලබා ගන්න ඕනේ. ඒ හරි විදිහට ත්‍රිමාණ ව්‍යුහය ලබා ගත්තොත් තමයි ප්‍රෝටීනයකට ඒ ප්‍රෝටීනය සඳහා තියෙන කාර්යයන් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවල් වලට ඒ ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේ තියෙන වැරදීම් නිසා හෝ ජාන විකෘතියක් නිසා හෝ පාරිසරික හේතු මත, උදාහරණයක් වශයෙන් උෂ්ණත්වය වැඩිවීම, සෙල් සෛලයක් අවට තියෙන උෂ්ණත්වය වැඩිවීම, ඒ කරුණු මත මේ ත්‍රිමාණ ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්. ඒ ප්‍රෝටීන දිගහැරෙන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙම අවස්ථාවලදී ප්‍රෝටීන එක ඇතුලේ තියෙන කොටස් එළියට આવොත් ඒ ප්‍රෝටීන වල ඇලෙන සුළුභාවය වැඩි වෙන පුළුවන්. එතකොට ඒ ප්‍රෝටීන තම තමනුත් ඇලෙන්න පුළුවන්, නැත්නම් අවට තියෙන ප්‍රෝටීනත් එක්කත් ඇලිලා ප්‍රෝටීන් ගුලි නැත්නම් කැදලි වගේ දේවල් හදන්න පුළුවන් සෛලයක් ඇතුලේ. එතකොට ඒ වගේ අවස්ථාවක් යොමු වුණොත් ඒ කැදලි විෂසහගත වෙන්න පුළුවන්. මොකද ඒ සෛල ඇතුලේ තියෙන සිග්නලින් නෙට්වර්ක් එකම චැලෙන්ජ් එකක් නැත්තම් ඒකට බාධාවක් ඇති කරන්න පුළුවන්. එහෙම කරපු අවස්ථාවලදී සෛලයක් විනාශ වීම දක්වා මේක ගමන් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපේ හැමේ තියෙන සෛලයක් ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ සෛලයක් එහෙම තත්ත්වයක් ඇති වෙලා ඒක ඒ සෛලේ මිය ගියොත් අපිට ලේසියෙන් ඒක තව සෛල හදලා රිප්ලේස් කරන්න පුළුවන්. හැබැයි දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙන සීමිත සෛල වර්ග, උදාහරණයක් වශයෙන් ස්නායු සෛල නැත්නම් නියුරෝන්ස් ගත්තොත්, ඒවට ඒ වගේ තත්ත්වයන් උදා වුණොත් ඒ සෛල විනාශ වෙන්න පටන් ගත්තොත් අපිට ගොඩක් රෝගී තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ස්නායු සම්බන්ධව ගොඩක් ඔකට යහලා ඇති ඒ වගේ රෝග, නියුරෝ ඩිජනටිව් ඩිසීසස් හැටියට කියන්නේ අල්සයිමර්ස්, පාකින්සන්ස්, හන්ටින්ටන්ස් වගේ රෝගී තත්ත්වයන් ගොඩක් ඒවට පසුබිම වෙලා තියෙන ඒ වගේ තත්ත්වයන්. ඉතින් අපි අපේ සොයා ගැනීම තමයි අපේ සෛලවල තියෙනවා මේ වගේ ප්‍රෝටීන් කැදලි නැවත දිය කරලා සෛල බේරා ගැනීමේ ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයක් මෙහෙම තියෙනවාද කියලා අවුරුදු 20කට වැඩි කාලයක් තුළ මේ විද්‍යාචාර්යන් පරීක්ෂණ කටයුතු වල යෙදিলা හිටියේ. ඒක හොයාගන්න බැරි වෙලා තිබ්බා. බොහොම සක්‍රීය ක්‍රමයක්. ඉතින් අපි තමයි පළවෙනි වරට අපේ අධ්‍යයනයන්ගෙන් මෙහෙම ක්‍රියාවලියක් තියෙනවා. ඒක බොහොම සක්‍රීයයි කියලා පෙන්වන්න හැකියාවක් ලැබුණේ.
එතකොට නදීනා, දැන් මේ පරීක්ෂණ ඇසුරෙන් අනාගතයේ වෛද්‍ය විද්‍යාත්මකව විවිධ පිළිකා, ඒ වගේම ඔබ සඳහන් කළ ආකාරයට, ඒ වගේ ස්නායු රෝග ආදී විවිධ රෝග සඳහා ප්‍රතිකර්ම සඳහා කොයි ආකාරයෙන් මේ සොයාගැනීම උදව් වේවිද?
ඔව්, දැන් ඒ වගේ ප්‍රෝටීන විකෘතතාවයන්ගෙන් ඇතිවෙන රෝගී තත්ත්වයන් ස්පෙෂලි ස්නායු සම්බන්ධ එහෙමත් රෝග සඳහා මේක බලපාන පුළුවන්. ඊට අමතරව තවත් ප්‍රෝටීන් කැදලි වගේ දේවල් ගොඩක් ඇති වෙන රෝගී තත්ත්වයන් තියෙනවා. කැන්සර් වල ගොඩක් කැන්සර්ස් වල ඒ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ටයිප් 2 ඩයබටිස් වගේ රෝගී තත්ත්වයන් වල මේ තත්ත්වය තියෙනවා. ඉතින් මේ අපි සොයාගත්ත දේ දැන් විවෘත කරලා තියෙනවා දොරටුවක්. ඒ වගේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේ ක්‍රම සහ විදි මේ සොයා ගැනීම මතින් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තියෙනවා. දැන් දැනට අපි පරීක්ෂණ පවත්වාගෙන යනවා ටයිප් 2 ඩයබටිස් වලට මේ වාගත ක්‍රියාවලිය මැනිපුලේට් කරලා පුළුවන්ද ඒ රෝගී තත්ත්වයන් අඩු කිරීම කියලා. දැන් කැන්සර් වලින් ගත්තොත් කැන්සර් පැත්තෙන් අපි බලවුවොත් මේක යොදා ගන්න පුළුවන් කැන්සර් සෙල්ස් විනාශ කිරීම සඳහා. මොකද කැන්සර් සෙල්ස් වල හදන ප්‍රෝටීන එකටිට ගොඩක් අසාමාන්‍ය ලෙස ඩිවයිඩ් වෙන්න පාවිච්චි කරන ගොඩක් ප්‍රෝටීන මේ ක්‍රමය මත එකටිය කැන්සර් සෙල්ස් වල තියෙන හෙල්දි භාවය ඉදිරියට ගෙන යාමට මේක පාවිච්චි කරනවා. ඉතින් මේ ක්‍රමය අපි නවත්තුවොත් ඒ තුලින් විෂසහගත තත්ත්වයක් කැන්සර් සෛල වල හදලා ඒ කැන්සර් සෛල විනාශ කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ රෝගී තත්ත්වය අනුව මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් එක්කෝ සෛල විනාශ කිරීම සඳහා, නැත්නම් සෛල විනාශ වීම වැළැක්වීම සඳහා.
මම හිතන්නේ දැන් වෛද්‍ය ශාස්ත්‍රය තුලත් කාගේත් අවධානය යොමු වෙලා තිබෙන්නේ සියලු දෙනාට, මම හිතන්නේ පරීක්ෂකයන් හැටියට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ පිළිකා ආදී රෝගයන් සඳහා ප්‍රතිකර්ම සොයා ගැනීම. මම හිතන්නේ ඔබේ මේ පරීක්ෂණ ආශ්‍රයෙන් අපි බලාපොරොත්තු වෙමු අනාගතයේ එවන් සොයා ගැනීමක් කරා යොමු වන්න පුළුවන් වේවි කියලා. ඔබ පරීක්ෂකෙක් විදිහට අනාගතයේ කුමන ආකාරයේ මේ විදිහට පරීක්ෂණ කරන්නද බලාපොරොත්තු වන්නේ නදිනාත්?
ඔව්, දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් ඉස්සෙල්ලාම මේ කරපු අධ්‍යයනයන් කරේ බේසික් සයන්ස් කියන තත්ත්වයට. දැන් ඕනෑම පරීක්ෂණයක් ගත්තොත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් එක්කෝ බේසික් පැත්ත, ඒ කියන්නේ මොකක් හරි කොන්සෙප්ට් එකක් ඔප්පු කිරීම සඳහා, යමක් අලුතෙන් සොයා ගැනීම සඳහා එහෙම. ඊට පස්සේ තව ක්ලිනිකල් ඒ සොයා ගැනීම, ඊට පස්සේ ක්ලිනිකල් පැත්තට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ රෝගී තත්ත්වයන් බලලා ඊට පස්සේ ඒවට විසඳුම් හොයා ගැනීමට. දැන් අපි තව පරීක්ෂණ කණ්ඩායම් එකතු වෙලා විශේෂයෙන් ජර්මනි වල තියෙන කැන්සර් පරීක්ෂණ ආයතනයක් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා, ආයතන කිහිපයක් එක්ක එකතු වෙලා අපි මේ සොයා ගැනීම කොහොමද ට්‍රාන්ස්ලේට් කරන්නේ ක්ලිනිකල් පැත්තට එන එක තමයි අපි මේ දවස්වල වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. හැබැයි තාම ඒ පරීක්ෂණ බොහොම ප්‍රාථමික තත්ත්වයක තියෙන්නේ. ඉතින් මේ සොයා ගැනීමෙන් ඒ රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාරයක් හොයාගන්න සමහර විට තව අවුරුදු 10ක් 15ක් වගේ ගත වෙන මේක සාමාන්‍ය දෙයක්. ඒ වගේ මුල් සොයා ගැනීමකින් ඒක ඊට පස්සේ ප්‍රතිකාරයක් දක්වා ගමන් කිරීමට සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒකේ ආරම්භයක් දැන් අපි පටන්ගෙන තියෙනවා.
එතකොට අවසාන වශයෙන් මම කැමති ඔබෙන් දැනගන්න, දැන් ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදිහට ජර්මනි දෙන්නට වාසය කරමින් මේ වගේ පරීක්ෂකෙක් ලෙස කටයුතු කරන්නේ, ඔබ මොකද හිතන්නේ? දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන බොහෝ ඒ විදිහට ශ්‍රී ලංකාවෙන් පැමිණි පරීක්ෂකයන්, ඒ වගේ ලෝකයේ වෙනත් රටවල මං හිතන්නේ ජයග්‍රහණයන් කරා ගියපු අය ඉන්නවා. ඉතින් ඔබට මොනවද වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කියන්න පුළුවන් මේ වගේ අවස්ථාවක?
දැන් ඒ වගේ දැකගෙන මම හිතනකොට මගේ අනාගත එක තියෙන ආසාවක් තමයි මම ලංකාවෙන් එළියට ඇවිල්ලා මෙහෙම වැඩ කටයුතු කරලා ඉගෙනගෙන ඒ අත්දැකීම ආයෙත් ලංකාවට ගෙනියලා ලංකාවේ යමක් කිරීමට ලොකු ආසාවක් තියෙනවා. දැන් ළඟක ඉඳන් අපි මං වගේ තව ගොඩක් වකිවා වගේ තව ගොඩක් ඉන්නවා ශ්‍රී ලාංකිකයන් පිට රටවල් වල මේ වගේ පරීක්ෂණවල නියැලෙන හොඳ දේවල් අචීව් කරපු සයන්ටිස්ට්ලා. ඒකත් ඉත නැවත ලංකාවට එන්න පළවෙනිවාරට පොඩි ආරාධනයක් තියෙනවා. ඒ මතත් මම ලංකාවට ගියා. ගිහිල්ලා අපේ විශ්වවිද්‍යාලවල වෙන තත්ත්වය කොහොමද කියලා මම පොඩ්ඩක් බලලා ආවා. හැබැයි අපේ තාම නැචුරල් සයන්සස් පැත්තෙන් කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි, ඊට පස්සේ විශේෂයෙන් බයොලොජි වල බයෝකෙමිස්ට්‍රි, මොලිකියුල බයොලොජි, ජෙනටික්ස් වගේ ෆීල්ඩ්ස් ගත්තොත් අපේ විශ්වවිද්‍යාලවල නැත්නම් පරීක්ෂණ ආයතනවල ඒ වගේ දේවල් කරන්න තියෙන හැකියාව තාම බොහොම ප්‍රාථමික තත්ත්වයක තියෙන්නේ. ඉතින් කෙලින්ම ආරාධනයක් විතරක් කරලා ඒක කරන්න මදි. ඒ සඳහා රජය මං හිතන්නේ ඒ ආරාධනා කරන සයන්ටිස්ට්ලට පහසුකම් සපයන්න ඕනේ. ඒකත් ඉතින් ලංකාවට එන්න විශේෂ පහසුකම්, විශේෂ රැකියා අවස්ථා ලබා දෙන්න ඕනේ. ඊට අමතරව තව පරීක්ෂණ කිරීම සඳහා අරමුදල් මේ තත්ත්වය පටන් ගැනීම, මේක කරන්න පරීක්ෂණ හරියට කරන්න අරමුදල් වෙන්කරන්න විශේෂයෙන් අවශ්‍යයි. මම හිතන්නේ ඒ වගේ දෙයක් කරවොත් මං වගේ පිට ලංකාවෙන් පිට ඉන්න විද්‍යාඥයන් ආයත් ලංකාවට ගෙන්නා ගැනීමට හැකියාවක් තියෙන. එහෙම කරවුත් විතරයි අපේ රටේ මේ වගේ පරීක්ෂණ සම්බන්ධයෙන් අලුත් පිබිදීමක් ඇතිකරන්න පුළුවන්නේ. මොකද දැන් ඔය ක්‍රමය ගොඩක් පාවිච්චි කරනවා ඉන්දියාවේ, චීනේ වගේ රටවල්. ඒකත්තියගේ පිටරටවල් වල ඉන්න විද්‍යාඥයන් නැවත ගෙන්වා ගැනීමට ගොඩක් ආයෝජනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් අපි කරවුවොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. නැත්තම් මේ තියෙන තත්ත්වය අනුව නම් සාමින්නේ ගොඩාක් පල්හැ තත්ත්වයක. ඉතින් ඒකට අපි මූණ දෙන්න ඕනේ. අපි තාම ඉන්නේ පල්හැ කියලා ඉස්සෙල්ලා මේක අපි අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන ඒකට පිළියමක් අනිවාර්යෙන්ම දැන් යොදන්න ඕනේ. නැත්තම් අපි ගොඩාක් තව පිටිපස්සට යනවා.
ඉතින් එහෙමනම් ගොඩක් ස්තුතියි නදිනාත් අපිත් එක්ක එකතුනාට. ඒ වගේම සුභපතන ඔබේ අනාගත කටයුතු සාර්ථක කරන්නට ලැබෙන්න කියලා.
බොහොම ස්තුතියි මටත් මේ අවස්ථාව ලබා දුන්නට. කෘතඥතාවය මේ අවස්ථාවේ මම පුදකරන්න කැමතියි.